ආදරණීය දුවේ පුතේ, ඔබ හමුවට එන මම අකුරැස් අධ්‍යාපන කලාපයේ සිංහල ගුරුප් දේශක HKY කෝංගලගේ. දකුණු ලක් දෙරණේ සුවහසක් දුවා දරුවන්ගේ නැනපහන් දල්වා සාපෙල සිහිනය සැබෑ කරමින් ජීවිතයේ ජයගන්නට මම්පෙත් විවර කරන්ටයි මේ උත්සාහය. සිංහල භාෂාව හා සාහිත්‍ය 10-11 පෙළපොත් දෙකෙහිම එන විෂය නිර්දේශයට අනුකූලව ප්‍රශ්න පත්‍රයට සෑම වර්ෂයකම ප්‍රශ්න ඇතුළත් වන අක්ෂර මාලාව පිළිබඳව නැවත සිහිපත් කරන්නයි මා සූදානම් වෙන්නේ. අපි භාෂාව ක්‍රම දෙකකට භාවිතා කරනවා. ඒ ලිඛිත ක්‍රමය හා භාෂණ ක්‍රමයයි. භාෂණෙහිවත් විවහාර ක්‍රමයේදී අපි ශබ්ද පමණයි භාවිත කරන්නේ. ඒවා කනට ඇසෙන නමුත් ඇසට පේන්නේ නැහැ. නමුත් අපි ලේඛනයේදී අකුරු ලියා දක්වනවා. ඒ අකුරු සමූහය ඒකකයක් ලෙස ගත් විට අක්ෂරමාලාව, වර්ණමාලාව, අකුරු වැල, සිංහල හෝඩිය, දෘශ්‍ය සංකේතාවලිය ආදී නම් වලින් හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ, ඔබ දන්නවා භාෂාවක යම් යම් අංග වෙනස් වන්නාසේ කලින් කලට සිංහල හෝඩියද වෙනස් වූ බව. ඒ අනුව සිංහල හෝඩියෙහිවත් අක්ෂර මාලා කිහිපයක් අපිට දක්නට ලැබෙනවා. සිදත් සඟරා හෝඩිය අකුරු 30යි. සිදත් සඟරාව කියන්නේ දුවේ පුතේ දඹදෙනි යුගයේදී පතිරාජ පරිවේනාධිපති පදවිය හෙබ වූ වේදේහනම් භික්ෂූන් වහන්සේ නමක් අතින් රචනා වූ කෘතියක්. පැනනිතම හෝඩිය සිදත් සඟරා හෝඩිය ලෙස සැලකෙන. ඒ වගේම කෙටිම සිංහල හෝඩියද මෙයයි. එහි ස්වර 10ක් හා ව්‍යංජන අක්ෂර 20ක් තිබෙන. දෙවනුව සුද්ධ සිංහල හෝඩිය අපිට හමු වෙනවා. එහි අකුරු 32යි. සිදත් සඟරා හෝඩියට ඈ යන ස්වර දෙක එකතු වීමෙන් සුද්ධ සිංහල හෝඩිය සැකසී තිබෙනවා. නුමුසු එළු හෝඩිය වශයෙන්ද මෙය හඳුන්වනවා. ස්වර 12යි, ව්‍යංජන අක්ෂර 20ක් වශයෙන් මුළු අක්ෂර ගණන 32යි. පැරණි පොත්පත් බොහොමයක් මෙම අක්ෂර මාලාව අනුව ලියවි ඇති බව සඳහන්. තුන්වෙනුව අපිට මිශ්‍ර සිංහල අක්ෂර මාලාව හඳුනා ගන්න පුළුවන්. එහි අකුරු 54යි. සුද්ධ සිංහල අක්ෂර මාලාවට පාලි හෝඩියේ හා සංස්කෘත හෝඩියේ ඇතැම් අකුරු එකතු වී මෙම අක්ෂර මාලාව සැකසී තිබෙනවා. මෙහි ස්වර 18ක් හා ව්‍යංජන අක්ෂර 36කි. ඊළඟට අපිට හමුවන්නේ නූතන සිංහල අක්ෂර මාලාව. එහි අක්ෂර 60ක් අඩංගු වෙනවා. විවිධ භාෂා විද්වතුන්ගේ අදහස් අනුව 1989 ජාතික අධ්‍යාපන ආයතනය පර්යේෂණ අංශය මගින් නූතන සිංහල අක්ෂර මාලාව සම්මත කරගෙන තිබෙනවා. මෙම අක්ෂර මාලාවෙහි ස්වර 18ක්ද ව්‍යංජන අක්ෂර 42ක්ද වශයෙන් මුළු අක්ෂර 60කි. මිශ්‍ර සිංහල හෝඩියට සංයක අක්ෂර 5ත් ෆ අක්ෂරයත් එකතු වීමෙන් නූතන සිංහල අක්ෂර මාලාව සැකසී තිබෙනවා. ඒ අනුව දුවේ පුතේ, මෙම නූතන සිංහල අක්ෂර මාලාව ප්‍රභේද රාශියක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා. මූලික වශයෙන් එය ප්‍රභේද දෙකකට බෙදන්න පුළුවන්. 1. ස්වර. ස්වර අක්ෂර පණකුරු ප්‍රාණාක්ෂර කියලත් හඳුන්වනවා. ස්වර 18යි. 2. ව්‍යංජන. ව්‍යංජන අක්ෂර ගතකුරු සහ ගාත්‍රාක්ෂර ලෙසත් හඳුන්වනවා. ඒ අනුව ව්‍යංජන අක්ෂර 42යි. මුලින්ම අපි ස්වර වර්ගීකරණය පිළිබඳ සොයා බලමු. සර 18 නැවත අපිට කොටස් 3කට බෙදන්න පුළුවන්. හ්‍රස්ව සර 8යි. දීර්ඝ සර 8යි. සංයුක්ත සර 2යි. හ්‍රස්ව සර 8 කෙටි සර, ලුහු සර, ලඝු සර ලෙසද හඳුන්වනවා. අ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. දීර්ඝ සර 8 දික් සර, ගුරු සර ලෙසද හඳුන්වනවා. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. ඒ වගේම සංයුක්ත සර දෙකක් තිබෙනවා. එය මිශ්‍ර සර ලෙසද හඳුන්වනවා. අයි අව්. ඊළඟට අපි ව්‍යංජන අක්ෂර වර්ගීකරණය සොයා බලමු. සර 18න් පසු තිබෙන්නේ අනුස්වාරය හා විසර්ගය. සරේකට 90ම පවතින නිසා අනුස්වාරය ලෙස හඳුන්වනවා. සිංහල භාෂාවේ බිඳුව ලෙසත්, පාලි භාෂාවේ නිග්ඝහිත ලෙසත්, සංස්කෘත භාෂාවේ අනුස්වාරය ලෙසත් හඳුන්වනවා. මෙය පූර්ණ නාසික්‍ය අක්ෂරයද වෙනවා. උදාහරණ සංවර, අංගොඩ, මංගල, සිංහල, සංකේත, සංඛ්‍යාව, මංගල යන වචන අපිට කියන්න පුළුවන්. උච්චාරණයේදී වායු ධාරාව වේගයෙන් නික්මීම විසර්ජනීය යන නමේදී තිබෙනවා. එය විසර්ගය ලෙසද හඳුන්වනවා. ස්වරයට පසුව සිරස් අතට යෙදෙන ලද බිංදු දෙකකින් මෙම ශබ්දය ලියා දක්වනවා. මනක්කල්පිත, අන්තඃපුරය, දුක්ඛදායක, අන්තස්ථාක්ෂර යන උදාහරණ පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට සිංහල අක්ෂර මාලාවේ වර්ගාක්ෂර 25ක් තිබෙනවා. ආරම්භක අක්ෂර ප්‍රධාන කොටගෙන ක අක්ෂරයේ සිට ම අක්ෂරය දක්වා ඇති අක්ෂර 25 වර්ගාක්ෂර ලෙස හඳුන්වනවා. ක වර්ගයේ අක්ෂර 5යි, ච වර්ගයේ අක්ෂර 5යි, ට වර්ගයේ අක්ෂර 5යි, ත වර්ගයේ අක්ෂර 5යි, ප වර්ගයේ අක්ෂර 5යි, ඔක්කොම වර්ගාක්ෂර 25යි. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් අල්ප ප්‍රාණ අක්ෂර සහ මහ ප්‍රාණ අක්ෂර. වර්ගාක්ෂර වල පළමුවන හා තුන්වන තීරුවල ඇති අක්ෂර 10 අල්ප ප්‍රාණ අක්ෂරයි. අඩු ප්‍රාණයකින් එම ශබ්ද උච්චාරණය වන බැවින් අල්ප ප්‍රාණ අක්ෂර ලෙස හඳුන්වනවා. ක ච ට ත ප ග ජ ඩ ද බ. ඒ වගේම වර්ගාක්ෂරවල දෙවන හා හතරවන තීරුවල ඇති අක්ෂර 10 මහ ප්‍රාණ අක්ෂරයි. එම අක්ෂර වැඩි ප්‍රාණයකින් උච්චාරණය කළ යුතු නිසා මහ ප්‍රාණ අක්ෂර ලෙස හඳුන්වනවා. ඛ ච ඨ ත ප ඝ ජ ඩ ද බ. ඊළඟට අපි වර්ගාන්ත අක්ෂර හඳුනා ගන්න පුළුවන්. වර්ගාක්ෂරවල අවසාන තීරුවේ, එහෙම නැත්නම් පස්සන තීරුවේ තිබෙන අක්ෂර 5 වර්ගාන්ත අක්ෂර ලෙස හඳුන්වනවා. එම අක්ෂර උච්චාරණයේදී නාසයෙන් උදව්වක් ලැබීම නිසා නාසික්‍ය අක්ෂර නමින්ද, නාසයට අනුව උච්චාරණය කරන නිසා අනුනාසික අක්ෂර නමින්ද හඳුන්වනවා. ඩ ජ න ම. සාම්ප්‍රදායිකව ඩ ඤ යන නාසික අක්ෂර සහිතව ලියවුණු ඇතැම් වචන වර්තමානයේ බිඳුව සහිතව ලියනු ලබනවා. උදාහරණ ලංකාව, ව්‍යංජන වැනි වචන සඳහා බිඳුව භාවිත වන බව අපිට දකින්න පුළුවන්. සංඥක අක්ෂර නූතන සිංහල මාලාවට අලුතින්ම එකතු වූ අක්ෂර පහයි. ග, ජ, ඩ, ද, භ බැඳි අකුරු යන අර්ථයෙන්, එහෙම නැත්නම් එම අක්ෂර තවත් අක්ෂරයක් සමග එකතු වීමෙන් සංයෝග වීමෙන් සකස් වී ඇති නිසා සංඥක අක්ෂර හෙවත් අර්ධානුනාසිකයේ අක්ෂර නමින්ද හඳුන්වන. සංයෝගාක්ෂර, සංයුක්තාක්ෂර යන නම්ද භාවිත වෙනවා. මෙම අකුරු පහෙන් ජ අක්ෂරය අද භාවිතා වීම ඉතා විරලයි. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් අන්තස්ථාක්ෂර, එහෙම නැත්නම් අර්ධ ස්වර. ය, ර, ල, ව යන අකුරු සරහා ව්‍යංජන අතර පිහිටීම නිසා අන්තස්ථාක්ෂර ලෙස හඳුන්වනවා. ඒ වගේම අර්ධ ලෙස අර්ථ ස්වර ලෙසත් හඳුන්වනවා. ඌස්මාක්ෂර උච්චාරණයේදී මුඛයෙන් උණුසුම් වායු ධාරාවක් නිකුත් වන නිසා ඌෂ්මාක්ෂර ලෙස හඳුන්වනවා. එමෙන්ම ඝර්ෂ යන නමද භාවිතා වෙනවා. ෂා, ෂ, සා, හා, ෆ. ඒ වගේම විසර්ගයත් අයිති වෙනවා. ෆ අක්ෂරය ඉංග්‍රීසි හා වෙනත් භාෂා ඇසුරෙන් සිංහල භාෂාවට පිවිසි ඇති ටෝෆි, ටෙලිෆෝන්, ෆාතිමා, සප්න, ෆාමසි වැනි වචනවල යෙදෙන ෆ ශබ්දය දැක්වීමට අලුතින් එකතු වූ අක්ෂරයකි. මෙය සංස්කෘත භාෂාවේ මුලින් පැවති අක්ෂරයක් ලෙස සැලකෙනවා. එනිසා එය උපත්මානීය ලෙසද හඳුන්වනවා. විශේෂයෙන්ම ෆ අක්ෂරය උපදින ස්ථානය අනුව දන්ත ඕෂ්ඨජ අක්ෂරයක් ලෙසත් හඳුන්වනවා. ഘോഷ അഘോഷ അക്ഷര ഉഗുരഹി നിന്നാദേയതി നവനസേ കിരണ ശബ്ദ അഘോഷൈ ക ച ട ത പ യന മുൽ അൽപപ്രാണ ശബ്ദ പഹ ഈട സമാന്തര മഹാപ്രാണ ശബ്ദ പഹത് അഘോഷൈ ഏ വഗേമ ശ സ സ യന ഊഷ്മാക്ഷര ശബ്ദ തുനത് വിസർഗയത് ഫ ശബ്ദയത് අഘോഷයි. උගුරෙහි නින්නාදේ ඇති වෙනසේ කරන ශබ්ද ഘോഷයි. ග, ජ, ඩ, ද, භ අල්ප ප්‍රාණ ශබ්ද පහ සහ ඊට සමාන්තර මහ ප්‍රාණ අක්ෂරත්, ඒ වගේම සියලුම ස්වර ශබ්දත්, වර්ගාන්ත ශබ්ද හා අර්ධානුනාසික ශබ්දත් යරලව යන අක්ෂරද ഘോഷ අක්ෂරයි. ඒ වගේම දුවේ පුතේ අක්ෂර උත්පත්ති ස්ථාන අනුවත් වර්ග කරන්න පුළුවන්. දිවේ මුල කොටස උගුර දෙසට ලංවීමෙන් උපදින ශබ්ද කණ්ඨජ අක්ෂර ලෙස හඳුන්වනවා. කවර්ගයේ අක්ෂර වන මෙය ක, ක, ග, ඝ, න, ග. ඒ වගේම ආස්වර දෙකත් හ ඌෂ්මාක්ෂරයත් විසර්ගයත් එයට ඇතුළත් වෙනවා. දිවේ මැද කොටස තල්ල වෙත සමීප වීම නිසා උපදින ශබ්ද තාලුජ අක්ෂරයි. ඒ සඳහා චවර්ගයේ අක්ෂරත් උදාහරණ ලෙස ලියන්න පුළුවන්. ච, ච, ජ, ජ, න, ජ. දිවේ අග කොටස මූර්තජ හෙවත් මුදුන වෙත සමීප වීම නිසා උපදින ශබ්ද ටවර්ගයේ අක්ෂර උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ටා, ඨ, ඩා, ඩ, න, ඩ. දිවේ අග කොටස උඩු දත් වැටියේ ස්පර්ශ වීමෙන් උපදින ශබ්ද දන්තජ අක්ෂර ලෙස හඳුන්වනවා. තවර්ගයේ අක්ෂර උදාහරණ ලෙස ලියන්න පුළුවන්. තා, ඨ, ධා, ද, න, ද. ඒ වගේම යටිතොල හා උඩුතොල ආධාරයෙන් උපදින අක්ෂර ඕෂ්ඨජ අක්ෂරයි. උදාහරණ ලෙස ෆවර්ගයේ අක්ෂර අපිට ලියන්න පුළුවන්. අක්ෂර උපදින ස්ථාන පිළිබඳව අවධානය යොමු කළට එය කුමන වර්ගයට අයදැයි හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දුවේ පුතේ, නූතන සිංහල අක්ෂර මාලාව මුලින්ම ස්වර ව්‍යංජන ලෙස වෙන් කරත්, පසුව ස්වර අක්ෂර වෙනමත් ව්‍යංජන අක්ෂර වෙනමත් වර්ගීකරණයට ලක් වෙනවා. ඉතින් මේ හැම වර්ගයේ කොතනින් හෝ ප්‍රශ්නයක් ඔබේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ සඳහා නිතරම සතත අභ්‍යාසයේ යෙදිය යුතුයි. අක්ෂර මාලාව කටපාඩම් කර ගැනීම ඉතාම වැදගත්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, මම හිතනවා අක්ෂර මාලාව ඇසුරෙන් ඔබෙන් කුමන හෝ විදියේ ප්‍රශ්නයක් ඇසුවත් ඔබට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි කියලා. නැවතත් අක්ෂර මාලාව ස්මරණය කරන්න විභාගයට පමණක් නොව ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස ඔබට ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ඔබ අතට පැවුරුමක් ලබා දී තිබෙනවා. එම පැවුරුමටද සාර්ථකව පිළිතුරු ලියන්න ඔබට හැකි වේවි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.